අපි අලෝභ භාවනාවයි කරන්නේ. එතකොට අපි මේ අලෝභ ස්ලයිඩ්ස් වල දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේක පෙන්නනවා යම් අලෝභ කුසල මූලයක් වේද එය සුතමය ප්‍රඥාව පුරවනවා. එතකොට සුතමය ප්‍රඥාව ආවොත් සවිතක්ක සවිචාර සමාධි ඒකෙන් අචිත්ත ශික්ෂාව මෙක්කම විතක්කේ අනඤ්ඤත නස්සාමීති ඉන්ද්‍රේ නෙක්ඛම් වූ පවිචාරේ කාමේසන ප්‍රහාණි සමාධිස්කන්ධය. එතකොට අර ලෝභ පාරට මේක විරුද්ධයි මේ ධර්මයේ කියන එක. එතකොට මේක කොටස් අපි එහෙනම් බලමු. තුන්වෙනි ස්ලයිඩ් එකට ගියෝ. මේක පෙන්නන මේ සුතමේ ප්‍රඥාව කියන එක. සුතමේ ප්‍රඥාව යන කුමක්ද? යම් ධර්මයක් තථාගතයන් වහන්සේගේ වූ ශ්‍රාවක සංඝයා වහන්සේලාගෙන් අසා දැනගන්නේ ඒක මිණී කරන කුමන ධර්මයක්ද? දුක බව අසා දැනගන්න, දුක්ඛ සමුදය බව අසා දැනගන්න, දුක්ඛ නිරෝධය බව අසා දැනගන්න, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා බව අසා දැනගන්න. එතකොට මේකේ මේ සමුදය අස්තංගමේ කියන කැතුලිට යම් සමුදය ධර්මයක් වේද ඒ මගින් නිශ්චය කරන්නේ විද්‍යාමාන කරන්නේ දුක්ඛමයි. මේ බව හොඳින් දැනගන්නේ වටහා ගන්නේ අන්නේක සුඛමේ ප්‍රඥා කොටස කියනකට අදාළ වෙනවා. ඉතින් මේක යම් කිසි සිතීමක් වෙනවාද? ඒක චින්තාමය ප්‍රඥාවට අදාළ වෙනවා. ඒක වැඩි දියුණු වීමක් කරනවාද? භාවනාමය ප්‍රඥාවට අදාළ වෙනවා. එතකොට ඉතින් මේක කෙනෙක් මුලින් අමහනකොට දුකයි දුක්ඛ සමුදයයි දුක්ඛ නිරෝධයයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි කියලා යම් ප්‍රමාණයකට දැනගන්න. තව ඉතින් හුඟක්ම ওই භාවනාමය ප්‍රඥාව දක්වා ගිහිල්ලා වැඩි දියුණු කරපු එක්කෙනෙක් මේක බලනකොට එයාට බොහොම ගැඹුරට මේක තේරෙයි. එතකොට මේ අසා දැනගන්නවා කියන එක අන්තිමට දැනගන්නේ ඕක තමයි. නමුත් ඒකේ ගැම්ම ඉතින් තමයි අවබෝධයන් අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒ කියන්නේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන වල ඒවයි සමුදය අස්තංගමේ ධර්ම. කෙනෙක් දැනගන්නවා නම් පුණ පුණා ඇති වෙන්නේ දුක්ඛේ. අපි ඉපදෙන්නත් කැමති, මැරෙන්නත් කැමති. ඉපදීපද මැරෙන්නත් කැමති. මැරි ඉපදෙන්නත් කැමති. එතකොට මේ හැම ලෝකෙම ඉපදීම දුකයි කියන එක කෙනෙකුට කල්පනා වෙන්නේ. ඉතින් මතකද අපි අර ආර්ය අෂ්ටාංග මාර්ගයේ දවස් 4 වැඩසටහන පළවෙනිම පෙන්නන්නේ ජාති දුකයි කියනකොට. කොයි ලෝකෙ ඉපදුණත් දුකයි. එතකොට ඒක තමයි මේ සුතමේ ප්‍රඥාව කියන එකට තියෙන්නේ. එතකොට මේ සුතමේ ප්‍රඥාව කියන එක භාවිතා කළාම එනනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හතරවෙනි ස්ලයිඩ් එක. ඒකෙන් එනවා අපි සවිතක්ක සවිචාර සමාධිය කියන එකට. එතකොට ඒක තමයි මේ දිබ්බ විහාර, බ්‍රහ්ම විහාර, අරිය විහාර, ආනන්ද විහාර. මේ සතර විහාරයේ සවිතක්ක සවිචාර සමාධිය කියන එක ඇතුළේ. එතින් දිබ්බ විහාරයේ මතකයි ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. කොහොමද අපි ආරු දුක්ඛ ප්‍රතිපදා දන්දා විඥානි මතකයිනේ අපි රාහරි පටිකුලතාවයෙන් බලන ඔය විදිහට ඇවිල්ලා. ඒකේ අන්න කායાનුපස්සන ප්‍රථම ධ්‍යානට ආව. ඒකෙන් කායાનුපස්සනාවට ආව. කායાનුපස්සනාවේ අන්න ඉති රූපං ඉති රූපස්ස සමුතු. භවය නිසා තමයි ජාතිය ඇති පටිච්ච සමුපාදයේ පුරුකක අවබෝධයේ නිසා ඇතිවෙනා වූ සමාධිය අන්න දිබ්බ විහාරය. ඒකතොට ඒ නිර්වාණය ස්පර්ශ කරනවා කියලා කිව්වේ. ඒ පුද්ගලයා එතකොට දිබ්බ විහාරේ ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තෘතිය ධ්‍යාන හතරම තියෙනවා. මේකෙන් අදහස් වෙන්නේ මේක සම්පූර්ණයෙන් මේව තියෙන්න ඕනේ කියලා. අඩුම වශයෙන් මේ දිබ්බ විහාරෙන් එකක් තියෙනවා. ඊළඟට බ්‍රහ්ම විහාරේ කිව්වම මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, මෙත්තා ප්‍රමාණ, කරුණා ප්‍රමාණ අපි අද දවස් හතර වෙනසටහන් ඉදි කළා. එතකොට ඒකෙන් එකක් තියෙනවා නේද? ඊළඟට අරිය විහාරය. මඟ පරිචිත්‍ය. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරියත් ඒවෙන් එකක් තියෙනවා නේද? ඊළඟට ආනීච්ච විහාරය. ආකාස සංඥායතන, විඥානාඤ්ඤායතන, ආකින්චඤ්ඤායතන, නිව සංඥා, නා සංඥායතන කියන එක. එතකොට ඒවෙන් එකක් තියෙනවා නේද? අපිට ඇති කියන එක තියෙනවා. එතකොට දැන් බලන්න මේ හතරෙත් සම්බන්ධතාවයක් තියෙනවා නේද? අපි වැඩි කල්පනා අනුකලට මේ දිබ්බ විහාරේ, බ්‍රහ්ම විහාරේ, අරි විහාරේ, ආනිජ විහාරේ ඒකෙත් සම්බන්ධතාවය තියෙනවා. දැන් බලන්න කාය අනුපස්සනාව කළා දිබ්බ විහාරේ. එතකොට පටිච්ච සමුප්පාදේ පූර්වක අවබෝධය ඇති ධානිය කියන එක පළවෙනි කයලට එන්නේ. එතකොට බ්‍රහ්ම විහාරේ වෙනකොට අපි දන්න විපරිණාමී නිසා ඇතිවෙනා දුක්ඛය මෙත්තාමගින් ඉවත් කළා. ලෝභ දෝෂ මොහ ඉවත් කිරීමට අපි අඩිතාලම සකසා ගන්නවා. එතකොට ඊළඟට බලන්න තුන්වෙනි එකට ආර්ය විහාරේ කුමං දුකයි දුක්ඛ සමුදයයි. ඒක ඇති වෙන බව දැනගන්න. කොහෙන්ද දැනගන්නේ? අන්න අපි දිබ්බ විහාරේ, බ්‍රහ්ම විහාරේ කාරණා දෙකෙන් නේද? දිබ්බ විහාරේ අර පටිච්චසම්පාද ප්‍රකක් සහිතව අන්න භවපච්චය ඥාති. මේක නිසා තමයි ඇති වෙන්නේ කියලා. ඊට පස්සේ අපි අර දුකයි ඒක දුක්ඛ සමුදයයි. අර තණ්හාව නිසා ඇති වෙනවා කියන එක නේද තේරුම් ගන්න නේද? එතකොට ඒ කියන්නේ අර මිත්තාව එහෙම භාවිතා කළේ ලෝභ දෝෂ මොහ අයින් කරන්න උත්සාහ කරනවා. එතකොට ඒක දැනගෙන මගේ යයි කියලා ගන්නෙ නෑ. අන්න ආර්ය විහාරය කියන එක වෙන්නේ. ඇති වෙන්නේ දුක නම් ඉතින් ගන්න යන්න ඕනේ. එතකොට ඊළඟට ගත්තා ඉතින් ආනිජ විහාරය වෙනකොට සංස්කාරයෙන් මගේ කියලා ගන්නෙ නැති වෙන්නේ. එතකොට එහෙනම් ඒ කාරණා හතරත් එකකට එක සම්බන්ධයි. ඉතින් මෙතන තරින් ප්‍රබලයි මේ භාවනාව. මේ තමන් දන්නා වූ ධර්මයෙන් කොටසෙන් තමන් ඒක බලනකොට අර උඩ තියෙනවා අර සුතමේ ප්‍රඥාවත් එක්ක ඇති වෙන්නේ දුකයි. එතකොට මෙතනින්ම සම්බන්ධතාවය තියෙනවා. මෙතනම භාවනාවක් තියෙනවා. එතකොට ඒක තමයි මේ යටි ඉඳලා තියෙන්නේ. ඒ අරි විනාගේ කොටස් හතරක් තියෙනවා. අලුම ධර්ම සෝවන් ඵලය තුනක් අර බ්‍රහ්ම විහාරෙ මිත්තාව තුනක් ඇති. ආනිජ විහාරයත් ඒ වගේ ආකාසඤ්ඤායතන හැටි එකක් හරි තියෙනවා. එතකොට දැන් එහෙමනම් මෙතන මේ සුතමේ ප්‍රඥාවේ පෙන්නනවනේ අස්තංගමයක් තියෙනවා. එතකොට ඒකම තමයි අපේ මේ සවිතක්ක සවිචාර සමාධියේ දිබ්බ විහාරයේ කියන එකට ආවේ. අන්න පටිච්ච සම්පාදේ පුරුක අපි දුක්ඛ ප්‍රතිපදා දන්දා විඥාණයෙන් භාවිතා කරපු එක තියෙනවා. භවපච්චයා ජාති කියලා. ඉතින් මේක ගත්තාම ඉහළම පටිච්ච සම්පාදේ සෝමය ප්‍රඥාව කියන එකේ මොකද ඒකෙ වෙන්නේ? තණ්හාව නිසා තමයි දුක. තණ්හා නිරෝධෝ දුක්ඛ නිරෝධෝ ඉහළම පටිච්ච සම්පාදේ. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යන පස්සේ ස්ලයිඩ් එකට ඒ පස්සේ ස්ලයිඩ් එකේ පෙන්නන්නේ මේ අධිචිත්ත ශික්ෂාව කියන එක. ඒක පෙන්නනවා මේ නිවසඤ්ඤා නාසඤ්ඤායතන හදන සාධන සංස්කාරයන් අපි පළමුව ඉවතලන දෙවෙනි අරූප ධාන සංඥාවන් කියන ඒවා ඉවතලන ඒ තුන්වෙනි රූපෙර නිට්ටයයි කියන එකතු කරන ලද සංඥා ඉවතලන අන්න එහෙම වෙනවා නම් මේ අධිචිත්ත ශික්ෂාව සඳහා පදනම් සකස් වෙනවා කියලා. ඉතින් ඔක ඕගලන්ට පේනවා එක විදිහකට අර සබ්බාසෝ සූත්‍රේ මතකද? අපි සංස්කාර කියන කතාව අයින් කරා. විරියක් භාවිතා කළේ. විරියවල් තුනයි නේද? රූපේ ස්පර්ශ නොවෙන්න, වේදනා මේ සංඥාව මගේ නොවෙන්න, සංස්කාරය මගේ නොවෙන්න. දැන් ඒකම නේද මේ අනිත් පැත්තට පෙන්වන්නේ. ඉහළමකින් පටන් ගන්න. නිවසඤ්ඤා නාසඤ්ඤායතන හදන සංස්කාරී පළමුව උතන. ඉතින් මේක නිකම්මත් නෙවෙයි මෙතන සිද්ධ වෙන්නේ. දැන් අපි කෙනෙක් බලාගෙන ගියා නම් බලන්න දුක්ඛ ටේබල් එකේ කතාව යටින් ජාති ජරා ව්‍යාධි මරණ වෙනකොට මොකද වෙන්නේ? අපි උඩ ඉඳන් විඥානෙ ඉඳන් චේතනාව, චේතනාවෙන් සංඥාව, සංඥාවෙන් රූපයන් අපි රූපයක් ස්පර්ශ කරා. දැන් බලන්න නිවසඤ්ඤා නාසඤ්ඤායතන ලාභියටත් ඔය විදිහට ඉන්න හිතුනේ රූපේ නිසානේ. දැන් මොන රූපේ ස්පර්ශ වෙලා මොන ඔබළු ජීවත් වෙලා හිටියා. පස්සේ තේරුණා නේ මේ මහා ජරා කොට ජරාවටපත් වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. මේකත් එක්ක ඉන්න බෑ. ඉර ඒකල්ලා විසිකලා. එතකොට අර වේදනාවත් එක්ක මං ඉන්නවා කියලා අන්න භව තණ්හාවට එන්න ගියා. කාලයක් ගිහිල්ලා කිව්වා මට උන්නේ ওই රූපේ නැති වුණත් කමක් නෑ මං මෙහෙම ඉන්නවා කියලා. එන්න යාවේ නේ. එතකොට ඒ පස්සේ විභව තණ්හාව කියන එකට ආවා. එතකොට දැන් නැගින නිවසඤ්ඤා නාසඤ්ඤායතන නිකම්ම ගියා. හැබැයි අපි කවදාවත් රූපයක් ස්පර්ශ කළේ නැත්තම් අපිට ওই වේදනාව ගැන කතාවක් කරන්න බෑ. පොඩි ළමයෙක් වුණත් නේ බෝලයක් හරි කටට දුන්නාම, බෝලයක් දුන්නාම ඒක අරන් කටින් ලෙව කාලා බලමු. ඒක කණ එකක්ද කියලා. ඒකින් ඇති වුණා වූ යම්කිසි අර ස්ටිමියුලස් එකක්, යම්කිසි එකක් ඇති වුණා නේ වේදනාවක් නේ. ඒකත් එක්ක යා ඉන්න පුරුදු වෙනවා නේද? යම් කිසි ආකාරයකට. ඒකෙන් තමයි අනුනා ගන්න මෙන්න මේ විදිය දෙයක් කියන්නේ. එතකොට මේ රූපයෙන් තොරව අපි කතා කරන වේදනාවක් නෑ බැලුවාම. රියලිටි එකක් නෑ. මනසෙන් ඕන තරම් හිතන්න පුළුවන් රියලිටි එක. එතකොට දැන් ඉතින් වේදනාවත් එපයි කියලා අන්න ගියා අකින්චන් නැතම නේව සංඥා නාසංඥා. එතකොට දැන් මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට දැන් එපා කියලා ගිහිල්ලා දැන් මේක හරියට ගත්තාම මේ දැන් උගලට දුක්ක ටේබල් එකත් එක්ක එහෙම හොඳට බැලුවොත් ඔක පේනවා. ඔය මිනිස්සෙක් ඉතින් ඉස්සර හොඳයි කියලා කාර් එකක් අදාගත්තා. කාර් එකෙන් තමයි යන්නේ. පස්සේ ඉතින් දැන් වුණ රූපේ පයි කිව්වා කියන්නේ මොකද්ද? කාර්ගේ රෝදි ගලවලා පැත්තකට දැන් ගැලවිලා ගියා කියන්නේ මොනේ? ඉතින් දැන් මේ රෝද හතරක් ගැලවිලා ගියන් පස්සේ මේ මිනිස්සේ කාර් එක හොඳයි කියනවානේ. අන්න ඒ වාක්‍ය ගන්න මේ නිව සංඥා නාසංඥා එතන කියන්නේ මේ කෑලි ගැලවිලා ගිහිල්ලා හොඳයි කියලා කියනවා. එතකොට දැන් ඌක තේරුම් ගත්තොත් ඉතින් කෙනෙකුට පේනවා මේ නිව සංඥා නාසංඥා එතන කියන්නේ බොල්ලෙච්ච දෙයක්. හිස්ෙච්ච දෙයක් කිසිම සබ්ස්ටන්ස් එකක් ඇතුව නෙමෙයි කියන්නේ. එතකොට ඒක ඉන්නේ දුක්ඛ ටේබල් එකේ. තමන් අර ගිහිල්ලා විඤ්ඤාණ පැත්තට ගිහිල්ලා ආපහු ආවට පස්සේ මොකද්ද මම මේ පයි කියලාගෙන ගිහිල්ලා අන්තිමට බැරලා ආවේ රූපේටමනේ. ටච් කරේ රූපේමනේ. නේද? එතකොට ඔබ තේරුම් ගත්තා නම් ඉතින් එහෙනම් නිව සංඥා සාත්තාස නා සංඥා එතන හිස්නම් බොල්ලෙච්ච එකක් නම් ඒක ආදර සංස්කාරේ පළුවේ නීම කරනවා. ඊට පස්සේ අර දෙවෙනි රූප ධ්‍යාන සංඥා එතන. දැන් ඊට පස්සේ පේනවද මේකේ ගැම්ම? දැන් ඔය දුක්ඛ ටේබල් එකේ දැක්කා ඔයගොල්ලෝ මේ ක්‍රමානුකූලව අපි විඥානින් චේතනා චේතනාවෙන් අර නන්දි දෙවි නේද සංඥා වෙලා එන්නේ රූපයට. දැන් පේනවද රූපේ හරි බලගත්ත අන්න රූපයට අර ලාටු ගාලා වගේ අපි එකතු කරපු දේවල් තියෙනවනේ නිත්‍යයි කතාවල. අන්න එන රූපෙට නිත්‍යයි කියන එකතු වුණාද සංඥා ඒවත් ඉවත් කරනවා. අන්න එහෙමනම් අජිති සික්සා සන්තපදනම් සහස්. එතකොට මේක පෙන්වනවා මේ සම්මා ඥානය තුල ඇති ප්‍රඥා අධිචිත්ත ශික්ෂාව තුල තියෙනවා කියලා. මොකක්ද කියන්නේ සම්මා ඥානය තුල ඇති ප්‍රඥාව කියලා කියන්නේ? ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? සංදී අස්තංගමී කියලා එක දැනගෙන දුක නැති කිරීමට පමා නොවීම. ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට ඇයි මේ සම්මා ඥානය තුල ඇති ප්‍රඥාව මෙතන අධිචිත්ත ශික්ෂාව තුල තියෙනවා කියන්නේ? මේ කාරණා තුන දැන් මේවා වැරදි කියලා ඕනේ නැහැ කියලා තීරුම් ගත්තා නම් කාර් එකක් එපා, රෝද ගලවලා දාපු කාර් එකක් එපා නේද? ඒක තීරුම් ගත්තා නම් ඉතින් මේ මොහොතේ ඒව අයින් කරන්න පමා වෙන්නේ නැහැ. මේව සංඥා නා සංඥා යතන අරූප ධාන සංඥා අරූපී නිත්‍යය කියන එක එකව කරන්න පමා නොවීම තමයි අධිචිත්ත ශික්ෂාව කියලා කියන්නේ. එතකොට එහෙමනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. හරි ස්ලයිඩ් එකට. දැන් ඉතින් එනවා අපි සමත නිමිත්ත කියන එකට. සම්මා ඥානය තුල ඇති ප්‍රඥාව අධිචිත්ත ශික්ෂාව තුලට කාවා දෙන්නේ යම් ධර්මයක් පහකල යුතුද ඒකට සමවදිනවා. එන්නේ ඒකට තමයි සමත නිමිත්ත කියලා කියන්නේ. මොකක් පහ කරන්නද සමවදින්නේ? ලෝභ, දෝෂ, මෝහ. ලෝභ, දෝෂ, මෝහ පහ කරන්න සමවැදීම තමයි උතන සමත නිමිත්තේ අදහස් කරන්නේ. ඉත අරක ඉන්නෝනේ අධිචිත්ත ශික්ෂාවට. එහෙමනම් ඉතින් මම නිව සංඥා නා සංඥා ඇතන් නිසා ඉඳ යන්නෙත් නෑ. අරූප ධ්‍යාන සංඥා නිසා ඉඳ යන්නෙත් නෑ. රූපේ නිසා ඉඳ යන්නෙත් නෑ. ඉතින් එතන මීමාංසා ඉදිබාදී දක්වාම ඉන්න පුළුවන්. හරියට බලන කෙනෙකුට. ඒතර සමත නිමිත්ත කියලා කියන්නේ ලෝභ දෝෂ මොහ පහකිරීම සම්බන්ධයෙන්. එතකොට එතනින් අපිට එනවා ඒ ලෝභ දෝෂ මොහ පහ කරන්න සමවැදුනා නම් ඉතින් යා එනවා නික්කම්ම විතක්. සමත නිමිත්ත තුළින් ඇතිවෙන්නා වූ නික්කම් වීමයි. අකුසල ධර්මයන් ප්‍රහාණය කරනවා. මේදී කුසලයේ කෙලවර වෙන්නේ නිර්වාණයයි. දැන් බලන්න දැන් මේ අජිතිත ශික්ෂාව තුළ අඩුම තරමින් මෙත්ත අප්‍රමාණිය අඩංගු නේද? ඇයි අඩුමාන එකක් තියෙන්න ඕනේ කියන්නේ? දැන් අපි වෙනවා දිබ්බ විහාරයෙන් එකක් ඊළඟට මේ බ්‍රහ්ම විහාරේ එකක් තියෙනවා. අඩු ගන්න මෙත්ත ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් මෙත්ත ප්‍රමාණය කියන්නේ මේක තියෙනවා. එතකොට මෙත්ත ප්‍රමාණය අඩු නම් මේකට අමතරව මේ තවමත් අපිට පහ කරන්න තියෙන මොන අකුසලයක්ද කියන ප්‍රශ්නේ. ඉතින් ඔහුගේ උත්තරය තමයි මෝහය නිසා ඇතිවෙනා වූ ලෝභය කියන එක. මෝහය නිසා ඇතිවන ලෝභය කියලා අවසන් කරනවා. ඉතින් මේක මේ සංස්කාර විශේෂලා ප්‍රධාන වූ ධර්මය. මෝහ ධර්මයන්ගේ බලපෑම කියන එක තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නේ සම්මා වාචා ඩයග්‍රෑම් එකේ පිසුනා වාචය නිසා මෝහය කියන එක ඇති වෙනවා. ඒකෙදි මේ වෙන් කිරීම හොඳයි කියලා නේද පෙන්නන්නේ. වෙන්කිරීමේ මෝහයක් එනවා. කොහොමද වෙන්කිරීමේ මෝහයක් එන්නේ? මතක දැන් අපි අර බල්ලගේ මිනිස්යාගේ හිම කතාවල එහෙම සාකච්ඡා කරලා තියෙනවා. බල්ලෙක් ඉන්නවා මිනිසෙක් ඉන්නවා. එතකොට උන් කාටද තැන දෙන්නේ? මිනිසයාට නේද? මොකද ඒ මිනිසයාගේ යම්කිසි නිත්‍යභාවයක් එම් තියෙනවා. දැන් එහෙනම් බල්ලයි මිනිසයා අපි වෙන්කිරීමක් කරනවානේ. පවතිනවා කියලා නේද? ඉතින් අපි ඔකාර කූඹියගේ අලියගේ කතාවෙත් පෙන්නලා දීලා තියෙනවා. අර අලියට සලකන රූපයට වැඩිය නේද? වෙන්කිරීමක් කරනවා. අපි මෝහය නිසා නේද එතන මේ කතාව තියෙන්නේ. එතකොට ඒ කියන්නේ අර අපි වෙන් කිරීම හොඳයි කියලා අපි කතාවක් ඇති වෙලා තියෙනවා. එතකොට මෝහය නිසා තියෙන ලෝභ ධර්මය. මොකද අලියාගේ ලාභය කියලා කියන්නේ මොකද්ද තියෙන්නේ? අලියා නිසා මම පවතින මොහොතේදී අලියාගෙන් කොටන් අද්දගෙන හරි මට ජීවත් වෙලා ඉන්න පුළුවන්. ගෝමියන් ඉච්චර වැඩක් නැහැ නේ. අන්න ඒ වගේ තමයි හැංගීම් කියන එක තියෙන්නේ. එතකොට ඒ කියන්නේ යම්කිසි නිත්‍යභාවයක් වේද ඒක මෙත්තාවට හානියක් වෙනවා. මෙත්තාවෙන් අප්‍රමාණ ඒ වගේ මෙත්තාවෙන් චේතෝ විමුක්තිය දැන් මෙත්තාවේ අප්‍රමාණී තියෙන මෙත්තාවෙන් චේතෝ විමුක්තියට යන්න පුළුවන් කමක් නැත්තේ නේ මොකද අපි මිනිසෙක් ඉන්නවා දෙවියෙක් ඉන්නවා අපි සලකනවා දෙවියන්ට මොකද නිත්‍යභාවය නිසා නේද දෙවිය මැරෙනවා නම් අපි කාටද සලකන්නේ අන්න මිනිසයාට අතකයි නේද නේද එතකොට මේ හානිය ඒ හානිය කීක අයින් කරගන්න නික්කම් විතක් ඉතින්තර ඕගොල්ලන්ට පේනවා මෙතන මේ පලාසේ බලපෑ ඉතින් අද උදේ භාවනා මේ මහපේ කෙනෙකුට පේනවා. දැන් මම එනං අභිජ්ජාවයි ව්‍යාපාදේ වෙන් කරන්නත් යන්නේ නැත්තම් මිච්ඡා දිට්ඨිය කියලා ඉතින් අයින් කරලා. කොයිතරම් දුරට නික්කම් විතක් කියනවද කියලා නේද? එනං අභිජ්ජාවත් අල්ල පැත්තකට දාන්න. අභිජ්ජාවත් එකයි ව්‍යාපාදයත් එකයි. ඒ මොනසේ වෙන් කරන්න යන්නේ නැහැ. මිච්ඡා දිට්ඨිය නිසානේ. නිත්‍යභාවය තියෙන නිසානේ අපි එතනත් වෙන් කරන්න යන්නේ. අන්න අර බල්ලගේ කතාවයි. මේ ඒ කියන්නේ මිනිස්යාගේ කතාවයි දිවියගේ කතාවයි මේ විදිහට බලලා ඒ තමන්ට හොඳට බලන්න පුළුවන්. ඉතින් මේ ධර්මයේ ආශ්චර්යභාවය ඒකයි. තමන්ගේ කොයිතරම් ධර්මයේ දන්නවද ඒ ධර්මයේ තමන් භාවිතා කරන්නේ. ඒ මුල කාරණා වලින් මේනේ අයින් වෙනවා කියන එක තියෙනවා. හොඳයි එහෙනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. මෙතනින් අපි ඔය නික්කම් විතක්කේ කියන කැටණියන් පස්සේ අපි එනවා මේ අනඤ්‍යතා නසාමීති ඉන්ද්‍රිය කියන එක. මේ අනඤ්‍යතා කියලා කියන්නේ පෙර නොදන්නා වූ කියන එකයි. කෙනෙක් ලියාගන්න තන්න ලියාගන්නත් පුළුවන් අනඤ්‍යතං කියලා කියන්නේ පෙර නොදන්නා වූ ලද. නොදන්නා ලද. මොනවද පෙර නොදන්නා ලද? ඒ කියන්නේ සත්‍ය. පෙර නොදන්නා ලද සත්‍ය කියන එක තමයි මේ පෙන්නන්නේ. අනඤ්‍යතං. ඤස්සාමි ඉති. ඤස්සාමි ඉති කියලා කියන්නේ දැනගන්නෙමි. එතකොට එහෙනම් අපිට පේනවා අනඤ්‍යතං නස්සාමීති. නස්සාමීති කියලා කියන්නේ මොකක්ද? නස්සාමීති ඉන්ද්‍රිය කියලා කියන්නේ ඒ පෙර නොදන්නා වූ දේ දැනගන්නේ මේ කියන්නේ. ඒක තමයි මේ අවබෝධ නොවුනා යම් චතුරාර්ය සත්‍ය ධර්මයක් වේද ඒ අවබෝධය ලබා ගැනීම සඳහා විරිය ආරම්භ කරගන්න. මේක ඉතින් අර ඉංග්‍රීසි භාෂාවෙන් හොඳට කියනවා නේද? I shall come to know finally as yet not finally known. ඒක තමයි අනඤ්‍යතං නස්සාමීති ඉන්ද්‍රිය කියලා කියන්නේ. නස්සාමීති. එතකොට මෙතන පෙන්නනවා මේක තුන් ආකාර වෙනවා. අපි විරි ආරම්භ නූපන් අකුසල් කියන ඒවා අපි නොයිපදනවා කියලා. නූපන් අකුසල් නොයිපදනවා කිව්වහම ඉතින් මේක හරියට පළවෙනි විරිය වගේ නේද? ඒක නේද? අනුප්පන්නානම් පාපකානම් කියන්නේ ඉදිරි මතක තියාගන්න ඕන. ඊළඟට බලන්න දෙවෙනිට තියෙන්නේ මොකද්ද? උපං කුසල් නොනසී පැවතීම සඳහා විරිය උපත්තන. ඒකත් අර හතරවෙනි විරිය වගේ නේද? උපන්නානං කුසලානං ධම්මාන තිතියා සම්මෝසය. අනේ විදිහට මතක තියාගන්න ඕන. ඊළඟට තුන්වෙනිට පෙන්නන නෝපං කුසල් ලිපදීම සඳහා විරිය උපත්තන. ඒක තුන්වෙනි විරිය නේද? එතකොට එහෙමනම් අනුපන්නානං කුසලානං ධම්මාන කියන්නේ. එහෙනම් අපිට පෙනු 1යි 4යි තුමයි කියන එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට නූපං කුසලය කිම? නිවනට යොමු නො වූ යම් දාමක් තමා කර පවත්තන්නේද ඒ ඉවත් කිරීමයි. මේවා තමයි සමාපatti ධර්මය. හතරවෙනි ධානයේ ඉඳන් අටවෙනි ධානයේ දක්වා වූ සමාපatti නිසා ඇති වෙන ස්වභාවය. දැන් බලන්න මේ අතහැරගෙන ආව නිකම් මේ නේද? දැන් බලන්න අරගෙන ආවට පොබද තාමත් අපිට නිකන් අර සමාපatti ආපස්සී නිසා බොහෝ කාලයක් පදනම් උගලට භාවනා කරාම හොඳ භාවනාවක් කියලා හොඳ සමාධියක් ඇති වුණාම පොඩ්ඩක් එතනින් ඉන්න හිතෙන්නේ නේ. ඒකට අන්නේ විදිහට තමන්ට පේනවා මේ සමාපත්තිය ධර්ම. එතකොට මේව ඒව පහ කරන්න තමයි අපි මේ විරිය කියන එක ගන්න. එතකොට දැන් ඒ අනඤ්ඤතන් නස්සාමීති ඉන්ද්‍රිය කියන එක ඇති වුණාන් පස්සේ ඉතින් මෙතන මතක තියාගන්න මේක විරියක් නේද? විරියක් තමයි පෙන්වන්නේ. ඉතින් සාමාන්‍ය දැන් අර එකයි එකෙන් දැන් අපි මෙතන මේ පෙන්වන්නේ කුසල කුසල වශයෙන් එකයි හතරයි තුනයි කියලා මතක තියාගන්න. ඉතින් මේක ගලයන් පස්සේ තමන් එන මෙන්න අටවෙනි සයිඩ් එකට. අටවෙනි සයිඩ් එකේ තියෙනවා නික්කම්ම පවිචාරය කියන එක. එතකොට මේ පවිචාරය කියලා කියන්නේ ඒ කියන්නේ තමන් හොඳට විමසනවා කියන එකයි. ඉංග්‍රීසි භාෂාවෙන් පෙන්නන to investigate thoroughly කියන එක. ඒක තමයි පවිචාරය කියලා කියන්නේ. එතකොට මේ හතරවෙනි ධ්‍යානයේ ඉඳන් අටවෙනි ධ්‍යානය දක්වා ඒ සමාපatti ධර්මයන් පහ කරන්න අපි උත්සාහ කළානේ නේද? එතකොට ඒක උත්සාහ කළා තමන් පෙළක් කිනවට උත්සාහ කළාට කරගන්න බැරි වෙන්න පුළුවන්. කෙනෙක් හිතනවා මම ඉංජිනේරි කෙනෙක් වෙනවා මම මේ ඉංජිනේරි ඩිග්‍රී එක පාන්සල කරනවා කියලා. පෙළක් කරලා විභාග දෙන්නවා නේද? එතකොට එහෙම නැතුව කාට හරි මේක කරගන්න පුළුවන් වුණා නම් සක්සස්ෆුල් වුණා නම් ආන් එහෙමනම් ඒකෙන් සමාපatti ධර්මයන් පහ කිරීමට හැකි වුණොත් අපිට පුළුවන් වෙනවා නිත්‍යභාවය කියන එක ඉක්මවන්න. දැන් බලන්න ඉස්සෙල්ල බැලුවේ මතක 10 වෙනි සයිඩ් එකේදී අන්න ධ්‍යාන සමාපatti. ධ්‍යාන සමාපatti කියලා කියන්නේ තමන් දැන් හතරවෙනි ධ්‍යානී, පස්වෙනි ධ්‍යානී, ඊ වගේ දේවල් වල හිටියයින් පස්සේ. දැන් බලන්න නිවසඤ්ඤා, නාසඤ්ඤායතනිය ඔයගොල්ලෝ හිටියාම ඒකේ ඇති වුණා වූ බලපෑම හරි අධිකයි. දැන් මම නිතරම කියන්නේ කවුරු හරි මිනිහෙක් මැරෙනකොට එයා හිතන්නේ නෑ මම මේ මැරෙනවා කියලා. මෙතන ඉවරයි කියලා එයා හිතන්නේ නෑ. එයාගේ හැඟීම තියෙන්නේ මම මේ මොන පිසුද මම කලින් ආකාසඤ්ඤායතනී මහා කප්ප 16000ක් හිටියා. මේ මට මේ 20000ක් හිටියා. මහා කප්ප 20000ක් ඉඳලා මට මේ පොඩක් වැරදිලා මම මේ මිනිස්සුන් කියලා අහන්නේ. මං ආපහු යන්නේ අර හිටපු දැනට. ඔන්න ඔයගේ හැඟීමක් තියෙන යාට කරගන්න පුළුවන් වෙනවා කියන එක නෙමෙයි. ඒ වගේ තමයි අර සමාපatti ධර්මයන් වල එන්නේ හිටපු එක්කිනාට ඒක තියෙන නිත්‍යභාවය කියන එක තියෙනවා. ඉතින් අන්නේක ඒ තමන්ට මේ සමාපatti ධර්මයන් පහ කරන්න හැකි වුත් තමන්ට මේ නිත්‍යභාවය ඒව නිසා ඇති වුණා වූ නිත්‍යභාවය කියන එක ඉක්මවන්න පුළුවන් වෙනවා. අන්නේක තමයි මේ නික්කම්ම පවිචාරය කියන එකෙන් අදහස් වෙන්නේ. එතකොට මේ නික්කම්ම පවිචාරයේ ඒ සියලු අංගයන් සහිතව පවත්වනවා නම් අන්නේකින් කාමීසනාව කියන එක දුරු කරනවා. කොමන කාමීසනාවක්ද? ඒ කියන්නේ යම්කිසි ධ්‍යාන තලයක ඉපදිලා ඒ ගත කිරීමට ඇති ආසාව. එතකොට අන්නේම කළොත් මේ සමාධි ස්කන්ධය කියන එක පරිපූර්ණ වෙනවා. දැන් බලන්න අපි සමාධිය කියලා හිතාගෙන ඉන්නේ නිතරම මේ සමාධිය වඩනවා කියලා අපි පළවෙනි ධ්‍යානට යනවා, දෙවෙනි ධ්‍යානට යනවා, ඉතින් අටවෙනි ධ්‍යානට යනවා ඔහොමයි කියලා නේද? බලන්න බුදුහාමුදුරුවෝ මේ සමාධි ස්කන්ධය කියන්නේ මොකක්ද? මේ ඔක්කොම මේ ධ්‍යාන තලයන්ට තියෙන ආසාවන් අයින් කිරීම තමයි ඉතින් සමාධි ස්කන්ධය කියලා කියන්නේ. ඒ ඔය අතරක් නැති සමාධිය කියලා හැම තියෙන්නේ මේ රතන සූත්‍රයේ නේද? ඒක නිර්වාණයේදී තියෙන්නේ. අනිත් සමාධින් ඔක්කොම කඩාගෙන වැටෙනවානේ. ඒතකොට මේව අයින් කරා නම් අන්න සමාධි ස්කන්ධය කියන එක තියෙනවා. සමාධිය වැඩි වීම කියන එක නෙමෙයි වඩන්න ඕනේ. වඩන්න නැතුව ඒක අයින් කරන්න බෑනේ. දැන් මිනිස්සු මම හිතන්නේ ඉදුම් ප්‍රථම අධ්‍යයනයටවත් ද්විතීයික අධ්‍යයනයට ආතින් නිවසඤ්ඤාන ආසඤ්ඤාත කවදාවත් යන්න බෑයි කියලා. ඒ මාසේ යන්න බැරි මොනසේ ඉඳන් කියනවා මට නම් ওই නිවසඤ්ඤා ආසඤ්ඤාතනේ ඇති වැඩක් නැහැ කියලා. තව මොනසේ කියනවා මම නිවසඤ්ඤා ආසන්නත බිල නිදාගෙන වාගේ ඉඳලා බොහොම සිතුවිලි මොකක්වත් නැතු මං හොඳට මේ මාමා කියලා. අර මොනසේ කියනවා මට නම් ඕක ඇති වැඩක් නැහැ. මෙයාට යන්න දැකලා නෙමෙයිනේ කියන්නේ. ඒක කිසි තේරුමක් නැහැ. ඉතින් අරවට ගිහිල්ලා ඉවරලා ඒක ඔක්කොම අයින් කළා කියන එක තමයි මේක සමාධි ස්කන්ධය කියන එකේ තියෙන්නේ. ඒ කියන්නේ නික්කම්ම පවිචාරයේ සියලු අංගයන් සහිතව මේ පවත්වනවා කියලා කියන්නේ මොකද්ද? හැම ධ්‍යාන තලයක්ම ඉක්වන්න ඕනේ. ප්‍රථම ධ්‍යානෙ විතරක් නෙමෙයි. නිවසඤ්ඤා අනාසඤ්ඤායතන දක්වා. ඉතින් ඕක ගැඹුරට බලන කෙනෙකුට පේනවා. අනේ අපි මේ කතා කරන්නේ මේ මිය යන සංස්කාර කොටසක් නිසා නේද අපි මේ රූපයක් එන්නේ හොඳයි කියලා කියන්නේ. තේරෙනවද කියන්නේ? බෙල් ෂේප් කර්ව් එකේ අපි පෙන්නවා A2 ඊට පස්සේ B2 C2 කියලා. ඔන්නු ඒ සීටු දින සයිට් එකයි මැරිලා ගිය පැත්තනේ ඔය පෙන්වන්නේ නේද? ඕක නිසා නේද අපි අනිත් පැත්ත හොඳයි කියන්නේ? මුළු දුක් ටේබල් එකේම ඕක නේද තිබුනේ? මේන් જાතිය ඇති වෙලා හම් ජරා වියාදී මරණය වෙලා අපව අපි රූපයට ගියා. මලේ නැත්තම් ඔගොල්ලෝ රූපයට යන කතාවක් නෑ නේ. කෑම කාලා වෙලා මේකේ රසය ඔක්කොම ගිහිල්ලා ටේස්ට් බඩ්ස් එකේම ගිහිල්ලා මේක හරි හොඳයි නේ කියලා අපි ආපහු රූපයට යනවා. මැරිච්ච විඥාන කොටසෙන් තමයි රූපේ හොඳයි කියලා කියන්නේ. බලන්න අපි කොච්චර මෝඩද නේද? ඇයි ඉතින් ආපහු මැරෙනවා කියලා දන්නේ නැද්ද? ආයිත් ආපහු සීටු පැත්තට නින්නේ. මැරිච්ච එකෙන් තමයි අපි එකක් හොඳයි කියලා කියන්නේ. වෙනද අපි මෝඩකම කොයි තරම්ද කියන එක. එතකොට ඒ විදිහට තමයි ඉතින් මේ ධ්‍යාන තලවල කතාවක් තමයි එහෙම ඉහිල්ට බලාගෙන බලාගෙන ගිහිල්ලා ඉතින් එකක් මැරිලා ඉවරලා තමයි ඉතින් ඊට පස්සේ දැන් කියන්නේ නිවසඤ්ඤාන අසඤ්ඤායතර ගිය මනුස්සයා බෝධිනී කන්තිමට මේ අපායතර සම්ලෝකේ එහෙම නේ යන්න රූපයක් හොයන හොඳයි කියන්නේ. ඒකට කියන්නේ මේ විඥානි මැරිච්ච එක නේ. ඉතින් මේක කරන්න තියෙන්නේ මොකද දන්නවද? මේ භාවනාව හැටියට. භාවනාව හැටියට මේක ඉස්සෙල්ලා අනුලෝම වශයෙන් බලන්න. ඒ කියන්නේ අපි සුතමේ ප්‍රඥාවේ අපි සවිතක්ක සංචාර සමාධිය. සවිතක්ක සංචාර සමාධිය පොඩ්ඩක් ඕගොල්ලෝ හොඳට දන්නවනේ. කරලා තියෙන ඉගෙන දවස් හතර වැඩසටහනේ. එතකොට ඒක ඒ කාරණාවන් හරහට බලන්න. හරහට බලනවා කියලා කියන්නේ දැන් අපි මුලින්ම සුතමේ ප්‍රඥාව පෙන්වන දුකයි දුක ඇති වෙන්නේ තණ්හාව නිසා කියලා. අන්න සමුදයක් හස්තංගමයක් ඉදෙන තියෙනවා. එතකොට දැන් ඔයගොල්ලෝ දන්න දිබ්බ විහාරේ තියෙන නිකන් නෙමෙයි පවපච්චයා ජාති. එහෙම නැත්නම් තණ්හාව නිසායි දුක්කේ. එතකොට දැන් ඔන්න ඉතින්දි තමන්ට අන්න මගබල චිත්තයට තුඩු දෙන්නා වේ එක නෙමෙයි මග්ගේ කියන්නකෝ. දැන් පුරුකක අවබෝධයක් මිත නැති වෙන්නේ. එතකොට ඉතින් නිනවා. ඊළඟට අපිට පේනු බ්‍රහ්ම විහාරේ නුට ඇති වෙන්නේ දුකයි. ඇයිද මේ කය හදාගෙන නිතින්නේ නේද? එතකොට මේක හදලානේ අපි මෙත්තාව කරන්නේ. එතකොට ඉතින් මෙත්තා පවත්නකොට තමන් පේනු මෙත්තා භාවිතා කරලා අන්න ඒ කතාව ඉක්මීම් කියන එක කරා. දැන් එහෙනම් පේනවා දුකයි දුක්ක සමුදය කියන එක. අන්න දිබ්බ විහාරේ නිනු පටිච්ච සම්පදාය පුරුකක්. අතනින් එනවා ප්‍රතිපලය. මොකක්ද ඇති වෙන්නේ මම මේක හොයලා මට ඇති වෙන්නේ දුක්ඛේ. එතකොට එහෙමනම් අන්න ඵල චිත්තයට එනවා අන්න ආර්ය විහාරේ. තේමද? මගේ කියන එකේ තියෙන්නේ පුරුකක අවබෝධය. ඵලයේ තියෙන්නේ භවපච්චය ජාති ජාතිය දුකයි කියන එක. එතකොට දැන් එහෙනම් අන්න ඵල චිත්තයට ආවෙන්න ආර්ය විහාරේට. දැන් ආර්ය විහාරෙන් ඉන්න මොකක්වත් ගන්නෙ නෑ සංස්කාරයන්. එකක්වත් මගේ කියලා ගන්න. එහෙනම් අපි යනු මේ ආනේජ විහාරේ ආකාසඤ්ඤායතන වෙන්නේ ඒ විහාරයට. වෙන දේව අතර සම්බන්ධතාවය. ඒක හොඳට බලන්න. ඒක බලලා ඉතින් මේ පතේ දිගේ තමන් හොඳට ගමන් කරගෙන ඉන්න. එතකොට එදෙනේ අපි වෙනවා ඉතින් සවිතක්ක සවිචාර සමාධිය. ඉතින් අධිචිත්ත ශික්ෂාව අන්නේ සංඥා නාසඤ්ඤායතන ඒක අයින් කරලා ගන්න. ඒක කවදා හරි තීරුම් ගත්තා නම් මේක බොල් වෙච්ච දෙයක් කියලා. වාහනේ කතාවෙන් මම කියන්නේ. ඕක තීරුම් ගත්තා නම් එහෙනම් ඉතින් එන නිව සංඥා නාසඤ්ඤායතන ඉස්සෙල්ලාමයි. ඊට පස්සේ අර සංඥා රූප ධාන සංඥා කරන් දානවා. ඊට පස්සේ අර මතන මේ රූපෙට නිත්‍යයි කියන එක. ඉතින් අපි ඔබ කළානේ සබ්බාසෝයි කියන්නේ නේද? අර විරියවල් තුන භාවිතා කළේ අර සංස්කාර ඉක්මවාම තමයි අපිට මේ අපිට සංඥා ඉක්මවන්න පුළුවන් වෙන්නේ. සංඥා ඉක්මවීම තමයි රූපෙ ඉක්මවන්න පුළුවන් වෙන්නේ. නැත්තම් බැරි වෙනවා කියන්නේ. ඉතින් ඒ විදිහට බලලා ඉතින් සමත නිමිත්ත ලෝභ දෝෂ මොහ පහ කරන්න සමවැදුණා නිෂ්කම විතක්කේට ආව අනඤ්‍යතන්නස්සාමිති ඉන්ද්‍රියට ආව අර විරියවල් තුන හැටියට අපි බලවන්නේ නේද? එතකොට ඒක බලලා ඉඳලා ඉතින් නිෂ්කම පවිචාරය යන්න තමන් මේ විරියෙන් කරන දේ කරන්න දක්ෂ වුණා කාමේශන ප්‍රහාණය. එතකොට ඒ කියන්නේ තමන් ඔය මේ ධාන තලයක ඉපදෙනවා කියන එකට ඒකට තියෙන ආසාවට අයින් කරනවා. දැන් බලන්න අපි ඔය චූලසුඤ්ඤති එහෙම සාකච්ඡා කරලා තියෙනවානේ. අපි අවිද්‍යාවෙන් නම් කාමාසයට යන්නේ නැහැ කියලා බ්‍රහ්මචර්යාව රසනීම කරන ලදී කියලා කියනකොට එහෙම පැහැදිලි කළේ නේ. දැන් අපි ඇයි අවිද්‍යාවෙන් නම් කාමාසයට යන්නේ? කාමාසයට යන්නේ මේ ලුණු මිරිස් චුට්ටක් හරි තිබුණා නම් කියලා හිතාගෙන නේද? සුඛයි කියලා හිතාගෙන. කාමාසය කියන්නේ සුඛයි කියන එකේ පසු සංඥාවනේ. ඉතින් අපි නිතරම සුඛයි කියන එකට ගන්න මේ ආහාරයක් අරගෙන ඒ වගේ ඉන්න රසයක් ඇති වෙලා එහෙම නැත්නම් මේ ස්පර්ශයක් වෙලා කායික ඒකෙන් තියෙන කතාවත් එක්කනේ. ඉතින් ඕක විතරක් නෙමෙයි නිකන් ධාන තලයක් සුඛයි කියලා කියව වුණත් එතන කාමාශ්‍රය වෙන්නේ. ධාන ඒ සුඛයි කියන එකේ පසු සංඥාව නම් ධානයක් සුඛයි කිව්වොත් ඒත් පසු සංඥාවක් තියෙනවනේ. එතකොට ඒකේ කාමාශ්‍රය එහෙම තියෙනවා. ඉතින් මේ කාම කාමේශන ප්‍රහාණය කියන එකේදී තියෙන්නේ මොකද්ද? ඉතින් ඒව ඔක්කොම අයින් කරනවා. ධානාගලිත ඉපද වාසය කරන්න කතාව එයා පැත්තකට දානවා. ඉතින් එහෙම කළායින් පස්සේ අන්න එහෙමනම් ඉතින් ධානයෙන් ඔක්කොම අතහැරියා. අන්න සමාධි ස්කන්ධය. නිර්වාණය විතරයි. ඒක තියෙන්නේ නම් අලෝභයෙන් කතාව. දැන් ඉතින් අපි බලුවනේ මේ අනුලෝම වශයෙන්. දැන් බලන්න ප්‍රතිලෝම වශයෙන්. ප්‍රතිලෝම වශයෙන් හැබැයි බලනකොට මේ ප්‍රඥා ස්කන්ධය කියන එක ඒක දැනගෙන ඉන්න ඕනේ. ප්‍රඥා සංගය කියන එක කියන්නේ ඒක නෙමෙයි මේක ඇඩ්වාන්ස් 2 නේ. අපි බලාපොරොත්තු වෙන්නේ මෙතන උගන්වනවා කියන එකම. මොකද අමෝහය දක්වා ගිහිරුවෙක් කෙන ප්‍රඥා ස්කන්ධය දැනගෙන දැන් ඒක බලපෑම් භාවිතා කරන මෙතන ඉඳන් අනිත් පැත්තට යනවා. ඒක බොහොම ප්‍රබලයි මේ විදිහට බලනකොට. එතකොට තරල නැති කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඉස්සරහට තමයි බලන්න වෙන්නේ මේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලන්නේ. ඒක තමයි කරන් තියෙන භාවනාව.